අද අපි සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට දැන් එහෙමනම් සියලු කටයුතු සූදානම් කළා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා සුපෘතු පරිදි මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයිබෝවන්. ඔව්, අපි මුලින්ම කතා බහ කරමු වඩාත් උණුසුම් කාරණාව බවට පත් වෙලා තියෙන මේ නාම යෝජනා හා සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. අපි මීට කලින් සතිවලදී කතා බහ කළා මනෝජ්, පළාත් පාලන ඡන්දයට අදාළ ඒ පළාත් පාලන ආයතන 93ක් සඳහා මුලින්ම නාම යෝජනා කැඳවීම සිදු කළා. ඉතිරිය පසුවට කැඳවනු ලැබීම සඳහා කල් තැබුවා කියලා. ඉන් අනතුරු අපිට ඇහුණු කතන්තර තමයි මේ ඇතැම් නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හරහා පක්ෂ වශයෙන් ගත්තාම යම් යම් ප්‍රක්ෂ කෙරෙහි යම් යම් මතභේදාත්මක තත්වයක් උද්ගත වෙමින් පවතිනවාය කියන කාරණාව. මේ වෙනකොට මේ නාම යෝජනා භාරදීම ප්‍රතික්ෂේප වීම කියන කාරණා සම්බන්ධයෙන් මොන වගේ තත්වයක්ද ශ්‍රී ලංකාවේ උද්ගත වෙලා තියෙන්නේ කියන කාරණාව මුලින්ම සැකහැර දැනගනිමු. මොනවද තියෙන අලුත්ම ආරංචි?
බෞද්ධ ලක්ෂ්‍ය පසුගිය බ්‍රහස්පතින්දා වෙනකොට නාම යෝජනා බාර දීලා නාම යෝජනා බාර දුන්නු පළාත් පාලන ආයතන 93 වෙනුවෙන් ප්‍රතික්ෂේප වුණු නාම යෝජනා පිළිබඳව කතාබහ දිගහැරෙන්න පටන් ගත්තා. ඒ අනුව පළාත් පාලන ආයතන 23ක් වෙනුවෙන් ලබා දුන්නු නාම යෝජනා පත්‍ර 23ක් ප්‍රතික්ෂේප කළ තියෙනවා. විශේෂත්වය වන්නේ ප්‍රතික්ෂේප වුණු නාම යෝජනා පත්‍ර 23ෙන් 19ක්ම පිළිගත් දේශපාලන පක්ෂවල නාම යෝජනා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔහොට්ටුව, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ගොඩනැගෙන සංධානයේ නාම යෝජනා පත්‍ර 6ක් ඒ අතර කැපී පෙනුණා. ඒ මහරගම නගර සභාවට, වැලිගම නගර සභාවට, පානදුර නගර සභාවට, ඒත් එක්කම බදුල්ල මහියංගනේ සහ අගලවත්ත කියන ප්‍රාදේශීය සභා සඳහා තමයි ඔවුන් බාර දුන්නු නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සිදු වුණේ. කොමුණක් දේශපාලන පක්ෂයක් විදිහට ඔවුන් කියන්නේ ඉස්සරහට අධිකරණයේ හමුවට ගිහිල්ලා නැවතත් නාම යෝජනා සඳහා යම් සුබදායක පණිවිඩයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිඅත්ත කන්දිය සහ පදිය තලාව කියන ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරපු නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මේවට හේතු විදිහට දන්වලා තිබුණේ නියමිත විදිහට කාන්තා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම. අපි දන්නවා අලුත් මැතිවරණ සංශෝධනයත් එක්ක පළාත් පාලන ආයතන වෙනුවෙන් 125ක කාන්තා නියෝජනය පිළිබඳව අනිවාර්ය කොන්දේසියක් ඉදිරිපත් වුණා. ඒක හේතුවක් නාම යෝජනා ප්‍රතික්ෂේප වෙන්න. අනිත් එක අපේක්ෂකයන්ගේ අත්සන් නියමිත ආකාරයෙන් තිබුණේ නැති බව, ඒත් එක්කම විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් නොවීම, අනිත් එක පක්ෂයේ විසින් නම් කරපු පුද්ගලයා නාම යෝජනා බාර දෙන්න පැමිණියේ නැති එක. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා දිලුක්ෂ අපි දැක්ක ඊට පස්සේ ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව කිව්වා නාම යෝජනා ප්‍රතික්ෂේප වෙන්න බලපාන. ඒ තමයි නිසි බලය තියෙන කෙනා නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරන්න නොපැමිණීම, නියමිත කාන්තා අපේක්ෂකයන් ප්‍රමාණය නොතිබීම සහ පක්ෂ මහලේකම්වරයාගේ අත්සනින් නාම යෝජනා පත්‍ර සහතික කිරීමේදී නිත්‍යානුකූලව සිදු නොකිරීම, මෙන්න මේ කාරණා තමයි ප්‍රධාන වශයෙන් බලපෑව කියලා සඳහන් වුණා. කොහොමුණක් තවත් පළාත් පාලන ආයතන 248ක් වෙනුවෙන් නාම යෝජනා කැඳවන්න තියෙනවා. මෙවර උත්සාහ කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වෙන පරිදි සියලු පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්න. ඉතිරි පළාත් පාලන ආයතන 248 නාම යෝජනා කැඳවීම අද ආරම්භ වෙනවා. මේ 21 වෙනිදා වෙනකන් 21 වෙනිදා දවල් 12 වෙනකන් තමයි නාම යෝජනා කැඳවීම සිද්ධ වෙන්නේ. අපි දැක්ක ඒ අතරේ ඒ පළාත් පාලන ආයතන 248 සඳහා එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ, ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ මට්ටමින් දැනට අප මුදල් තැන්පත් කිරීමත් සිදු කරලා තියෙනවා. ඒත් එක්කම තවත් විශේෂ කරුණක් තමයි නාම යෝජනා බාරගන්න හැම ස්ථානයකම මැතිවරණ කොමිෂන් සභාව උපකාරක සේවාවක් ක්‍රියාත්මක කරනවා කියලා මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහත්මයා සඳහන් කළා. කිසියම් දේශපාලන පක්ෂයකට හරි ස්වාධීන කණ්ඩායමකට හරි නාම යෝජනා බාර දෙන්න කලින් අවශ්‍ය නම් මේ උපකාරක සේවාව වෙත ගිහිල්ලා නාම යෝජනා පත්‍ර සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා එතුමා සඳහන් කළා. ඉතින් මේ අනුව රට පුරාම නාම යෝජනා බාර ගන්න මධ්‍යස්ථානවල මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා මැතිවරණ නිලධාරීන් යොදවා තිබෙනවා කියලත් සඳහන් කළා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා.
හොඳයි මනෝජ්, අපි එහෙමනම් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වලා ඒ සිදු කරපු අදහස් ප්‍රකාශනයේ නම් කිසි කොටසක් උපුටා ගන්නවා.
මේකට ප්‍රධාන හේතුව නාම යෝජනා ප්‍රතික්ෂේපීමට අදාළ වෙන හේතු දක්වන කරුණු පිළිබඳව අවධානයක් යොමුණු කිරීම, ඒ හැම තීරීම් බාර නිලධාරී කාර්යාලයකම ඇති කළා තියෙන උපකාරක සේවාවෙන් ප්‍රයෝජනයක් නොගැනීම, බොහෝම විට අවසාන මොහොතේදී නාම යෝජනා බාර දීමට පැමිණීම, නැකතට තමන්ගේ නිවසින් පිට වෙලා බාර දීම නැකතකට කරනකොට අපි කියන දේවල් වලට අහුම්කම් දෙන්න වෙලාවක් නැමැතිවීම, ඒක නිසා කවුරුත් නොදැන නෙවෙයි මේවා ප්‍රතික්ෂේපුණේ සහ තවත් සුළු සංඛ්‍යාවක් අපි සියල්ල දන්නවා කියා වෙනත් කෙනෙකුට අහුම්කම් නොදීම.
ඔව්, තවත් කාරණයක් මතුවෙමින් තියෙනවා මනෝජ්. ඒ තමයි මේ ඇති වෙලා තියෙන මැතිවරණ උණුසුමත් එක්ක පක්ෂ මාරවීමුත් අපි දකිනවා. අපි දුටුවා මීට කලින් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් විදිහට දැඩි අර්බුදයකට මුහුණ පානවා. එහි සිටි සමාජිකයන් 44 කිහිප දෙනෙකු මෛත්‍රී පාර්ශ්වයට එකතු වෙනවා. ඊට පස්සේ පොදුජන පෙරමුණේ ඇතැම් පුද්ගලයින් මෛත්‍රී පාර්ශ්වයට එකතු වෙනවා. මේ වගේ බැලුවහම මේ මෛත්‍රී පාර්ශ්වයේ ටිකක් ශක්තිමත් වන ආකාරයක් තමයි මේ වෙනකොට අපිට දකින්නට ලැබෙන්නේ. ඒ සම්බන්ධව මෛත්‍රී පාර්ශ්වයනොත් ඒ වගේම පොදුජන පෙරමුණෙන් සහ ජාතික නිදහස් පෙරමුණෙන් විවිධ අදහසුත් අපිට මතු වෙනවා. අපි කැමති මේ එක් එක් පක්ෂ වශයෙන් මේ සම්බන්ධව දැනගන්න.
විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ ටිකක් අධිතක්සේරුවක ඉන්න බව පේනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාගේ ශක්තියත් එක්ක අපිට ශක්තිමත් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂයේ තනි පක්ෂයක් විදිහට අපි තමයි ශක්තිමත්, ඒ හින්දා අපි දිනනවා කියලා කියනවා. පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් මේ කාබද්ද විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම කියන්නේ පහුගිය කාලය ඇතුළත රජයේ බොහෝ දේවල් වලින් අසමත් වුණා. ඒ නිසා ජනතා ප්‍රසාදයක් ඇති වෙලා තියෙන හින්දා අපි දිනන්නේ කියන විශ්වාසයක ඉන්නවා. එතකොට කණ්ඩායම් තුනේම යම් ආකාරයකින් අපි දිනනවා කියන මානසිකත්වය නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් එක්ක ගම්වල ඉන්න පිරිස මෙවර ඡන්ද ඉල්ලන්නේ එහෙම නැත්නම් නාම යෝජනා ලබා ගන්න දැඩි කැමැත්තක් වගේම දැඩි පොරයක් සමහර තැන්වල අපි දකින අපි දැක්කා දකින්න ලැබුණා. ඉතින් මෙවැනි තත්ත්වය ඇතුළේ පහුගිය කාලේ අපි දැක්ක මත ගැටීම් රාශියක් සිද්ධ වෙනවා. මේ දේශපාලන පක්ෂ කණ්ඩායම් බෙදරන්නත් ඊට යම් හේතුවක් කියලා දෙනවා. අපි දැක්කා ශ්‍රියාණේ විජේ වික්‍රම මන්ත්‍රීවරිය දිගමඩොල් දිස්ත්‍රික්කයේ නියෝජනය කරේ මහජන එක්සත් පෙරමුණෙන් එතුමිය නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී යම් ගැටලුවක් මතුණා කියලා සඳහන් කළා. ඒක ප්‍රතිඵලයේ විදිහට සිද්ධ වුණේ ඇය මෛත්‍රී පාර්ශ්වයට එක්කාසු වෙලා පළාත් සභාව සහ පළාත් පාලන රාජ්‍ය අමතිවරිය විදිහට දිවුරුම් දී මේ අතර දිරුක්ෂ මතු කරා ජාතික නිදහස් පෙරමුණේ ගැටලුව. එතනත් ඇතැම් කණ්ඩායම් වීර කුමාර දිසානායක පක්ෂයේ නියෝජ්‍ය නායකවරයාට සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එකතු වෙන්න ඕන කියලා. නමුත් එක් කණ්ඩායමක් විමල් වීරවංශ මැතිතුමා වෙන්න පුළුවන්, වෙන කවුරුවට වෙන්න පුළුවන්, ඒකට එරෙහි වෙනවා නම් අපිට එතන තවදුරටත් ඉන්න බෑ කියන මතය ඔහුගේ පැත්තෙනුත් ප්‍රකාශ වෙලා තිබුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට දැනට අපි දැක්කා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන තුන්දෙනෙක් මෛත්‍රී පාර්ශ්වයේ සමග එක්කාසු වුණා. ඒ තමයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීර කුමාර දිසානායක, ඔහු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පහුගිය රජයේ හිටපු වගකීමක් දරපු නියෝජ්‍ය අමාත්‍යවරේ, එතකම පියසිරි විජේනායක ජාතික සංවිධායකවරයා ජාතික නිදහස් පෙරමුණේ, විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා කියපු ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනයට ලක් කරලා ඔහුට පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ ජාතික නිදහස් පෙරමුණ. ඉතින් මේකේ ප්‍රතිඵලය මේ වෙනුවට අපි දකිනවා පියසිරි විජේනායක මැතිතුමා මෛත්‍රී පිළත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් එක්ක මුතුරුපැද පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මෛත්‍රී පිළට සහයෝගය ලබා දුන්නා. මේ විදිහට කණ්ඩායම් එකතු වුණා. ඒ විතරක් නෙමෙයි, හලාවත ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සම සංවිධායක විදිහට කටයුතු කරපු හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහත්මයාත් පහුගිය දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ ප්‍රදේශයේ නියෝජනය කරන නියෝමල් පෙරේරාගේ නිවසේ පැවැත්වෙච්චි විශේෂ අවස්ථාවකදී තමයි ඒ කාරණය සිද්ධ වුණේ. අපි යම් සඳහනක් සිදු කරා ශ්‍රියාණි විජේ වික්‍රම මන්ත්‍රීවරිය ආණ්ඩුවට එකතු වූ අමාත්‍යදුරේ ලබා ගැනීම, ඇය ආණ්ඩුවට එකතු වෙච්ච සැමින් ඇයට ලබා දුන්නා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යදුරේ, එහි විෂය භාර අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ ෆයිසල් මුස්තාෆා අමාත්‍යවරයා. ඔහු මාස 10ක විතර කාලයක් මම රාජ්‍ය අමාත්‍යවරයෙක් නැතුව වැඩ කළේ. ඉතින් මගේ වැඩ කොටස පහසු වෙනවා, ඇයටත් යම් වැඩ ප්‍රමාණයක් කරන්න ඉතුරු වෙනවා. ඒ හින්දා ඒක යම් සුබදායි ලක්ෂණයක් විදිහට එතුමා අරගෙන තියෙනවා අපි දැක්කා. නමුත් ඇය නියෝජනය කරේ මහජන එක්සත් පෙරමුණ. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් කුණවර්ධන මන්ත්‍රීතුමා මාධ්‍ය හමුවක් කියලා කිව්වා. ඒක මහජන එක්සත් පෙරමුණේ මතය නෙමෙයි. ඒ හින්දා ඇයට එරෙහිව යම් විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා පක්ෂ විදියට කියලා. කොහොමුණක් ඇය මේ වන විට රාජ්‍ය අමාත්‍යවරයක් විදිහට කටයුතු කරනවා. ඉදිරියේදීත් ඒක අපි විපක්ෂ නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු 7 දෙනෙක් මෛත්‍රී පාර්ශ්වය සමග එක් වෙන්න නියමිතයි කියලා සමාජියම් රාවයක් යනවා. ඒ කවුද කියලා අපිට ඉදිරියේ දැනගන්න පුළුවන් ওই එකතු නොතේ. මේක කල්ලුත් එකතු වෙනවා කියලා කිව්වට එකතු නොවුණු අවස්ථාව අපි ඕන තරම් දැක්කා. නමුත් තව 7ක් යනවා, තව 7ක් එනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. ඔබ සඳහන් කළා වගේ මෛත්‍රී පිළට එහෙම පිරිස එකතු වෙනවා වගේ රැල්ලක් මේ වෙලාවේ අපි දකින්න තියෙනවා.
හොඳයි, මේ රැල්ල පිළිබඳව විවිධ අමාත්‍යවරුන් පක්ෂ විපක්ෂව අදහස් පළ කිරීම සිදු කරන ලැබුවා පසුගිය සතිය පුරාවටම. මේ එක එක පක්ෂවලට පණින එක පිළිබඳව තමයි බොහෝ දෙනෙක් කතා බහ කළේ. මහනුවර නාගරික රථගාලයේදී පැවැත්වුණු එක්තරා මේ උත්සවයකට සම්බන්ධ වුණු අමාත්‍ය SP දිසානායක මහතා මේ සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශයේ වීඩියෝ පටය අපි මේ වෙනකොට SBS සිංහලීස් Facebook පිටුවට ඇතුළත් කළා තියෙන්නේ. SBS සිංහලීස් කියලා අපි වහන්න අපි ඉන්නවා. අපේ Facebook පිටුවට ගියොතින් මේ වීඩියෝ පටය ඔබට නරඹන්නට පුළුවන්. ඊට අමතරව එහි තොරතුරු අපි වෙබ් ලිපියක් ආකාරයට අපගේ SBS සිංහලීස් වෙබ් අඩවයටත් ඇතුළත් කළ තියෙන. අමාත්‍ය SBS දිසානායක මහතා, මේ ජාතික නිදහස් පෙරමුණ මේ කඩා වැටීම පිළිබඳව ටිකක් වැඩිපුර එහිදී කතා කරනු ලැබුව.
වීරවංශ මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නිකන් හොදලා දැන් පොත්ත ඉතුරු වෙන්න සියලුම දෙනා ඇවිල්ලා වීරවංශ මන්ත්‍රීතුමාත් ඉතාම කලකිරීමෙන් තමයි ඉන්නේ කියන එක තමයි අපට තේරෙන්නේ. එතුමා එක්කත් අපි අය කතා කරනවා. ඒ නිසා මොනවා මොනවා හරි වෙයි, මොනවා වුණත් අපි හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය රටේ හොඳ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකා මහබැංකු සිද්ධියහ ඔය ඇති වෙච්ච කාරණා පිළිබඳව. ඒ නිසා අපි දිනනවා.
අපි තවත් ආගේ අදහසුත් විමසලා බලමු. අමාත්‍ය සරත්තමනුගම මහතා සඳහන් කළ තිබෙන ලොකු රැල්ලක් ඇතිගෙන එනවා මෛත්‍රී පාර්ශ්වයේ පැත්තට කියලා.
ලොකු රැල්ලක් හැදීගෙන එනවා අපේ පැත්තට. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය හොඳට දන්නවා මේ සමගියට බාධා කරේ කවුද කියලා. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සියලු දෙනාම අපිට ආධාර කරනවා. එකයි අපිට අලුත්ම සමීක්ෂණ වලින් ලැබෙන වාර්තාව.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියනවා විශේෂයෙන්ම මේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හරහා පක්ෂවල ස්ථාවරත්වය පිළිබඳව එතරම් වග කියන්නට තමාරු තත්වයක් උද්ගත වෙලා තියෙන කියලා.
ඡන්දේ පටන් ගන්නකොටම සමහර දේශපාලන පක්ෂ පරාජයලා අවසානයි. මොකද ඔවුන්ගේ නාම යෝජනා පත්‍ර රසක් ප්‍රතික්ෂේපලා තියෙනවා. පාලන බල හිටපු අය, නැවත පාලන බල ඉල්ලන අය නාම යෝජනා පත්‍ර ටික සකස් කරගන්න බැරි මට්ටමට පත් වෙලා තියෙන එකෙන් පේනවා වගකීමක් නැහැ කියලා ඔවුන්ගේ කටයුතු වල.
ඔව්, එක්සත් ජාතික පක්ෂ ඒ වගේම පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරියල් මහතා නම් කියන ජයසිකුරුයි කියලා.
ජයසිකුරුයි කිසිම සැකයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුපාව දවසින් දවස අත්හැරලා යනවා. ඉතින් ඒගොල්ලෝ අත්හැරලා යන්නේ මං හිතන්නේ ඒ තුල අනාගතයක් නැති නිසා වෙන්නේ නැති.
ඔව්, කාලකට පස්සෙ අදහස් ප්‍රකාශ කිරීමක් කළ තිබෙන හිටපු අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතා පොහොට්ටු පක්ෂයේ එහෙමත් නැත්නම් මේ පොදු ජන පෙරමුණ සම්බන්ධව එතරම් විශ්වාසයක් නැති සෙයාවකින් තමයි මේ මහතාත් කතා කරලා තිබුණේ.
පොහොට්ටුවේ සහයෝගයෙන් අපට ලැබෙනවා. මොකද පොහොට්ටුව අතර මතභේද. හිටපු ජනාධිපතිතුමා අද වෙනකල් මේ පොහොට්ටුවේ පක්ෂයට බැඳුනේ නැහැ. එතුමා මේ පක්ෂය අනුශාසක. ඒකෙන් අයින් වෙලත් නැහැ. ඉතින් එයා බේරෙන්න බැරුව හිරකාරයෙක් වෙලා පොහොට්ටුවේ.
තවත් ආකර්ෂණීය අදහස් තියෙන විවිධ පුද්ගලයන්ගෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය ටිරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළ තිබුණ හරියට නාම යෝජනාවක් දී ගන්න බැරි නම් මේගොල්ලෝ කොහොමද රට පාලනය කරන්නේ කියලා.
නාම යෝජනා ලයිස්ට් හරියට හදන්න බැරි නම්, කලට වෙලාවට කරන්න බැරි නම්, කළමනාකාරීත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ සුළු දෙයක් කරන්න බැරි නම් සමාජයක තියෙන සංකීර්ණ ප්‍රශ්න කොහොමද විසඳන්නේ?
හැබැයි මේකට උත්තරයකුත් දුන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්තරා උදාහරණයකුත් එක්ක.
යම් යම් සුළු අතපසුවීම් වෙලා තිබුණා. හැබැයි දැන් ඒ සියල්ලටම අපි අධිකරණයේ සහාය පතනවා. අපේ මතය ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා. ඉතින් අපිට ඇඟිලි දික් කරන්නේ මේ රන් වික්‍රමසිංහ මහතා කොළඹ නගරසභාව රිජෙක් කරගත්තේ.
හොඳයි, එතකොට දැන් පසුගිය රජය යටතේදී චෝදනාවලට ලක්ුණු අයටත් නාම යෝජනා ලබා දීලා තියෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා උදාහරණ සහිතව ප්‍රකාශ කළා එක්තරා අවස්ථාවකදී.
පෞගිය පාලනය මර්විසිල්ලට ඇමතිකම් දුන්නා. මේ පාලනෙත් ඒ ජාතියේ බඩු ඉන්නවා. අන්න දැන් නාම යෝජනා දීලා කුරුණෑගලින් නවවත්තේගම ඉස්කෝලේ ගුරුවරියක් දනගැස්සුවේ. අන්න ඌට සභාපතිකමක් ගන්න නාම යෝජනා දීලා. අකුරැස්සේ හිටියා සභාපති කෙනෙක් සුනිල් කියලා කාන්තාව 100ක් දූෂණය කරලා අන්න ඌටත් එහෙනම් නාම යෝජනා දීලා.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගැන ඒකාබද්ධ විපක්ෂය ඡන්දය ඉදිරිපත් කර ඡන්දය සඳහා ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙන සිටින පක්ෂය කවුරුත් කියන්නේ දැන් ලංකාව මේකට පොහොට්ටුව කියලා. පොහොට්ටු පක්ෂය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාත් යම් කිසි අදහස් ප්‍රකාශ කිරීමක් කළ තිබුණා.
ඒකාබද්ධ විපක්ෂයත් විනාශ වෙමින් පවතිනවා, දිය වෙනවා. ඉතින් මේකේ තියෙන පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඒ පක්ෂවල කාර්යභාරය සම්බන්ධයෙන් ජනතාව ඒ වගේම ඒ ඉන්න පිරිසත් ඒ සම්බන්ධයෙන් දැනුවත්. විරුද්ධ පක්ෂය අවුරුදු 20ක් අතර ඉඳලා කොහොම හරි නාමල් රාජපක්ෂ මහත්තයා බලයට ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උත්සාහය ඒක. පෞලේ ප්‍රශ්නය තමයි මේක තියෙන්නේ.
එතකම තවත් කතා බහක් ඇති වෙමින් යනවා. මේ පොදු ජන පෙරමුණේ සමාජිකත්වය තාම ලබාගෙන නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. එහෙමනම් පක්ෂය සම්බන්ධව ඔහු නායකයා විදිහට ක්‍රියා කරાવી කියන කාරණාව සම්බන්ධව යම් කිසි විශ්වාසයක් තබා ගැනීම අමාරුයි කියලා. මේ කාරණාව අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහොම අපූර්වයට පාවිච්චි කරමින් සිටිනවා පොදු ජන පෙරමුණට ජනතාව සහ දේශපාලකයන්ගේ අවධානය යාම වැළැක්වීම උදෙසා. මේ සම්බන්ධව තියෙන කතා බහ කොහොමද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර?
ඔව්, එහෙම සමාජිකත්වයේ ලබා ගැනීමේ ගැටලුවක් වෙනවනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. ඔහු තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයා. පක්ෂයක සමාජිකත්වයේ සහිතව අනුශාසකවරයෙක් වෙලා කටයුතු කරන වෙලාවක තව පක්ෂයක සමාජිකත්වයේ ලබාගත්ත කියන්නේ ඒ පක්ෂ සමාජිකත්වයේ අහෝසි වෙනවා. දැන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කණ්ඩායමක් කියන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ කියලා. ඉතින් ඔවුන් පක්ෂයෙන් ඉවත් වීමක් තාම සඳහන් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි, අපි දැක්ක තවදුරටත් අභියෝග කරන ඇතම් කණ්ඩායම් කෝපෙන්න පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ කිසිම තැනක මහින්ද රාජපක්ෂ මහත්මයා යම් අත්සනක් හරි තියලා තියෙනවද කියලා එහෙම අභියෝග කරනවා. ඔව් එහෙම අත්සනුත් තියලා නැති වෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ වෙලාවේ අපි දකිනවා ජනතාවත් එක්ක තියෙන යම් වාචික ගනුදෙනුවක් තියෙන්නේ. එහෙම එකක් එක තමයි මේ අය වැඩ කරමින් යන්නේ. සමාජිකත්වයේ නොගත්තට ප්‍රවර්ධන වැඩ කටයුත්ත ප්‍රසිද්ධිය පෙනී අනුරාධපුරයේ පවත්ව පොජන පෙරමුණේ පළාත් පාලනමැතිවරණයේ ප්‍රධාන රැස්වීමේ ප්‍රධාන කතිකාව බවට පත් වුණේ ඒ වේදිකාවට මැග්ගි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයානේ. ඉතින් ඔව් ප්‍රසිද්ධියේ ඉඳලා තියෙනවා. නමුත් ලිඛිතව සටහන් වන තැන්වල එහෙම දේවල් නැති වෙන්න පුළුවන්.
අපි ටිකක් මේ වර්ජන රැල්ල සම්බන්ධව අවධානය යොමු කළ ඉතින් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අපි දුටුවා මේ පසුගිය සති දෙකක කාල සීමාව තුළ මේ දුම්රිය වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා, ජනතාව දැඩි ලෙසින් අපහසුතාවයට පත් වෙනවා. තවත් වර්ජන රැලි කිහිපයක් ඉදිරියේදී එන්නටත් නියමිතයි කියලත් කනින් කොලින් ආරංචි වෙනවා, තෙල් වර්ජන වගේ වර්ජන. දැන් මේ වගේ මේ වර්ජන රැල්ල සම්බන්ධව ඇති වෙලා තියෙන කතාබහ පිළිබඳවත් මා කැමතියි ඊළඟට අවධානය යොමු කරන්න. දුම්රිය වර්ජන රැල්ල නිමාවට පත් වුණා. නමුත් ඒ සම්බන්ධව ගත්ත තීන්දුව තීරණ මොනවද සහ ඉදිරියේදී පැමිණෙනවා කියන වර්ජන රැලි මොනවද, ඒ සම්බන්ධව තියෙන තොරතුරු මොනවද මනෝජ්?
ඔව් දිලොක්ෂි, දුම්රිය වෘත්තීය සමිතිය ආරම්භ කළපු වෘත්තීය ක්‍රියාමාර්ගයේ සතියකට ආසන්න කාලයක් පැවැත්ුණා. මුලින්ම දුම්රිය සහායකින් බඳවා ගැනීමේ ගැටලුවක් සම්බන්ධයෙන් තමයි ඔවුන් වර්ජනය ආරම්භ කළේ. නමුත් පැවැත්විච්ච සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට ඒ ගැටලුව විසඳගත්තා. ඒ ඉක්මනටම ඔවුන් මේ වර්ජනය නවත්වන්නේ නැතුව තවත් ඔවුන්ගේ වෘත්තීය සමිතිය එකතු වෙලා වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් වර්ජනය තමයි ඉන් ඉදිරියට ගියේ. ඉතින් මේ ගැන යම් තීරණයක් ගන්න කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. සරත් අමුණුගම විශේෂ ව්‍යාපෘති ඇමතිවරයා ප්‍රධානත්වයෙන් අපි දැක්ක එතන රාජිත් සේනාරත් ඇමතිවරයා ඉන්නවා. එතකොට අඛිල විරාජ් කාර්යවසම් ඇමතිවරයා ඉන්නවා. මේ වගේ කණ්ඩායමක් මේ එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න අනුකමිටුව පත් කරපු දවසට පස්සේ දවසේ දුම්රිය වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් වැඩ වර්ජනය අත්හරින්න තීරණය කළා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වුණේ දුම්රිය අධ්‍යාපන සහ සෞඛ්‍ය කියන සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කළා. ඒක විවෘතව තිබුණු වෙලාවක අපි දැක්ක යම් ආකාරයකින් ඉන්ද්‍රියේ වැටුප් වැඩි කරවතින් සෞඛ්‍ය සේවකයන් වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න සූදානම් වුණා. මොකද ඔවුන් විවෘත ක්‍රමවේදයක් ඇතුළු විවෘත සේවා විදිහට ඔවුන්න නාමකරණය වෙලා හිටියේ. මොනවානම් එක කණ්ඩායමක පටි වැඩි කිරීම අනිත් අයටත් බලපාන. එතකොට අරගොල්ලන්ට වැඩි කරා නම් ඇයි අපිට වැඩ කරන්නේ නැත්තේ කියන ගැටලුව මතුවෙනවා. දැන් සංවෘත සේවා බවට පත් කරපු නිසා ඒව එකින් එක වෙනස්ව තියෙන්නේ. ඒ හින්දා දැන් අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි බල නොපාන විදිහට දුම්රිය පටි වැඩි කිරීම සිද්ධ කරන්න පුළුවන්. කොහොම වුණත් අපි දැක්කා රැක්ස් වෙච්චි කැබිනට් අනුකාරක සභාව කිව්වා දැන් සංවෘත සේවාවක් තුළ දුම්රිය සේවකීන්ගේ ගැටලු විසඳන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔවුන්ට වැටුප් වැඩි කිරීමක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ විරුද්ධත්වයක් නැහැ කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දුම්රිය වැඩ වර්ජනය නිමාවට පත් වෙන්නේ. ඒත් එක්කම දිනුක්ෂ මතු කරන්නේ තෙල් පිට වර්ජනය. ඒකට හේතුව තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් සමාගමට ලබා දෙන්න රජයේ තීරණය කරනවා නම් එවැනි ඕනෑම අවස්ථාවක තමන් වැඩ වර්ජනයකට යන්න සූදානම් කියලා ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිතියක මුතුව කිව්වා. ඒකේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර තමයි මේ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වුවේ. මේ තෙල් ටැංකි විදේශ සමාගමකට දෙන්න එකට විරුද්ධව වෘත්තීය සමිතිය දැනටමත් නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුව විභාග වෙමින් තියෙනවා. ඒකේ තීන්දුවක් ලැබෙනකන් තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගන්න නැහැ කියලා අගමැතිතුමා තමන්ට පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ නමුත් මේ වන විට ඒ පොරොන්දුව කඩ කරමින් තෙල් ටැංකි 99ක් අවුරුද්දක කාලයක් සඳහා බදු දෙන්න සූදානමක් තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. රටට අවශ්‍ය සම්පතක් වෙච්චි මේ තෙල් ටැංකි විදේශ සමාගම් වලට ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒක ජාතික අපරාධයක්. මේ ගැන සියලු වෘත්තීය සමිතිත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා ඒ අනුව තෙල් වෘත්තීය සමිති යම් අනුතරංගවීමක් කරලා තියෙනවා. ඒ අතරේ මිනින්දෝරු සේවකයනුත් යම් කාරණයක් පදනම් කරගෙන විරෝධයක් දැක්වීමේ අදහසක් තියෙනවා. ඒ ගැන ඔවුන් ප්‍රසිද්ධිය සාකච්ඡා කළා. ඒ තමයි ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කරන්න කියලා ශ්‍රී ලංකාවේ ඉඩම් මිලට සිටියම් ගත කිරීමේ වැඩපිළිවෙල සඳහා අමරිකාවේ ආයතනයක් යොදාගෙන තියෙනවා. ඒක තවත් ණය උගුලක රට පටවන්න රජය ගත්ත තීරණයක්. ඒ හින්දා ඒකට විරෝධය පළ කරලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා දඹුල්ලේදී තියපු මාධ්‍ය හමුවකදී රජයේ මිනින්දෝරු සංගමේ සභාපතිවරයා මාධ්‍යට කිව්වා. ඔහු තවදුරටත් කිව්වේ මේ ක්‍රියාවලිය නතර කරන්නේ නැත්නම් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්. මේ මගින් පැන නගිනවා රටේ තියෙන පරණම දෙපාර්තමේන්තුවට අත තියන්න රටේ ජනතාව ඇර විදේශීය කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. ඒකේ වගකීම කරට අරගෙන ප්‍රගතිශීලී ජනතාවත් එක්ක එකතු වෙලා එළියට බහිනවා කියලා මිනින්දෝරු සේවකයෝ සඳහන් කළා. ඉතින් මෙවැනි විරෝධතා මාලාවක් ගැන යම් කරුණු කාරණක් මේ වෙලාවේ සාකච්ඡා වෙමින් තිබෙනවා අපේ භූමියේ දිල්රුක්ෂි.
පසුගිය කාලවකවානුවේදී කැපී පෙනෙන පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධව ගොනු කරපු නඩු පිළිබඳව සමාජයේ අවධානයට ලක් වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වෙලා තිබුණු චෝදනා එයින් වඩාත් අවධානයට ලක් වුණු කාරණා බවට පත් වුණා. ඊට පස්සේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට, ඒ වගේම රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට නඩු පැවරලා තිබුණා. උසාවියට අපහාස කිරීම, ආයතන මුදල් එපෙයීම් සහ මේ ඩීඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම වගේ මේ වගේ කාරණා තමයි මේවට මූලික වෙලා තිබුණේ. මේ නඩු කල් ගියා කියලා තමයි අපිට මේ පසුගිය සතියේ තියෙන ආරංචි වලින් වාර්තාවන්නේ. උසාවියේ තොරතුරු පිළිබඳව කතා බහ කරද්දී මේ සම්බන්ධව ටිකක් අවධානයට ලක් වෙන කාරණාවක් හින්දා ඒ පිළිබඳවත් මම ටිකක් කතා බහ කරන්න කැමති මනෝජ්.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පොදු දේපළ පනත යටතේ පරීක්ෂණයක් පැවැත්වීමෙන් ඒත් එක්කම ඉදිරි අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය යම් සූදානමක් තිබුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ යම් නියෝගයක් ලබා දෙන සූදානමින් සිටියා. ඊට අදාළ නඩු කටයුතු තමන් පොදු දේපළ පනත යටතේ මේ ආකාරයෙන් හිරගත කරන්නේ නැත්නම් නීති ක්‍රියාත්මක කරන්න තියෙන උත්සාහය යම් ආකාරයකින් වාර්ණයට ලක් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා යම් ඉල්ලීමක් කරා. ඒ අනුව ඊට ප්‍රතිචාරයක් ලැබුණා. මේ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවල තිබුණු අතුරු තහනම් නියෝගය ලබන ජනවාරි 25 වෙනිදා දක්වා දීර්ඝ කරන්න මේ මාසේ 15 වෙනිදා අධිකරණයේ තීරණය කළ ආරෝපත් සඳහන් කළා වගේ ඩීඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකරද්දී යම් මුදල් අවභාවිතයක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය මත තමයි මේ නඩු ගොනු කිරීම සිද්ධ කරලා තිබුණේ. ඉතින් ඔවුන් සඳහන් කළා මේක පොදු දේපළ පනතයටට ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි, එහෙම තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙනවා කියපු නඩුව ඒකේ තේන්දුව ලබා දීම හරි මේලකට ඒ සම්බන්ධයෙන් සලකා බලන්න ජනවාරි 25 වෙනිදා වෙනකන් කල් ගත්තා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට තිබුණේ මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ නඩු පවරලා තිබුණේ. ඒ තමයි ක්‍රීඩා ඇමතිවරයා විදිහට කටයුතු කළ කාලේ අයථා ක්‍රමවලින් උපයාගත්තු 2 කෝටි 2 ලක්ෂ විතර වැඩි මුදලක් වියදම් කරලා බොරැල්ලේ කිංසිපාරේ සුකෝප බොගේ නිවසක් මිලට ගත්ත කියන කාරණේ සම්බන්ධයෙන් තමයි ඌට නඩු පවරලා තිබුණේ. ඒ ගැන නඩු විභාගය ලබන පෙබරවාරි 20 වෙනිදා දක්වා කල් ගියා. ඊට පස්සේ රංජන් රාමනායක නියෝජ්‍ය අමතිවරයාට තිබුණු නඩුකරය තමයි අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය. ඔබටත් මතක ඇති අපි මේ වැඩසටහන තොරතුරු කිව්වා නීතිඥ සංගමේ පවා මේ සම්බන්ධයෙන් යම් දැඩි තැනක හිටියා එහෙම ප්‍රකාශ කරන එක වැරදි කියලා. කොහොමනක් එහෙම ප්‍රකාශයක් කරා කීම සම්බන්ධයෙන් විද්‍යුත් සාක්ෂි විමසන්න අධිකරණය මේ වන විට තීරණය කරලා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී විද්‍යුත් සාක්ෂි ලබාගෙන ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න නියමිතයි. එහෙම නඩු 3ක් පෞගේ කාලේ කතා බහට නක්ුණා. ඒ නඩු 3ම ඒ අනුව කල් ගියා දිරුක්ෂි.
අපි මේලඟට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවධානය යොමු කරමු. පාර්ලිමේන්තුවේ තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේදී. ඔබ දැන් දන්නවා මේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් වුණු අතුරු කමිටු වාර්තාව සම්බන්ධව. ඒ සම්බන්ධව විවාදයක් පවත්වන්නට කටයුතු යොදලා තිබෙන පාර්ලිමේන්තුව තුළ. නමුත් විවාදය පැවැත්ුනේ නැහැ කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මොකක්ද මේ සිදුවීමේ සුළුමුළ?
ඔව්, පසුගිය 11 වෙනිදා කියන්නේ ගිය සඳුදා ව්‍යවස්ථා සභාව රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒක විනාඩි 4ක් වගේ කෙටි කාලයකින් ඉවර වුණා. අපි දන්නවා මේක හොඳ නරක පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙපැත්තකට බෙදලා සාකච්ඡා කරමින් හිටියා. නමුත් ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න නියමිත අය හිටියේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මේ අතුරු වාර්තාව ගැන කල් තැබූ විවාදයක් තමයි මේ 11 වෙනිදා පවත්වන්න නියමිතව තිබුණේ. ඒ විවාදයේ කතික ලැස්සුවට ඇතුළත් වෙලා හිටපු කිසිදු මන්ත්‍රීවරේ ඒ වෙලාවේ පැමිණ නොසිටි නිසා ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විදිහට කථානායක කරු ජයසූරිය මහත්මයාට සිදු වුණා ඒ කටයුතු නිමාවට පත් කරන්න ඉදිරියට පවත්වාගෙන යන්නේ නැතුව. ඒ අනුව සභාපතිවරයා විවාදය ආරම්භ කරන්න සූදානමින් හිටියා. ඊට පස්සේ මේකේ පළවෙනි කතාව තිබුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මැතිතුමාට. නමුත් ඔහුගේ නම ප්‍රකාශ කරත් ඔහු හිටියේ නැහැ. ඉතින් අනෙක් කටකේන්ටත් ඊට පස්සේ කතානායකවරයා පාර්ලිමේන්තුවේ පිළිවෙලින් ආරාධනා කළා. ඒ අයත් හිටියේ නැහැ. ඒ අනුව ඒ කටයුතු සිද්ධ කරගන්න බැරි වුණා. ඒ ලයිස්තුවක් කවුද කියලා සඳහන් කරන එක හොඳයි කියලා මට හිතෙනවා. එස්.එන්. චන්ද්‍රසේන මහත්මය කබද්ද විපක්ෂයේ නියෝජනය කරන ඔහු තමයි පළමු කතිකාව විදිහට හිටියේ. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මායන්ත දිසානායක මැතිතුමා, ඊට පස්සේ රවීන්ද්‍ර සමරවීර මැතිතුමා, අනෝමාගමගේ නියෝජ්‍ය ඇමතිවරය, චතුර සේනාරත්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමා, ඉරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය, ඒත් එක්කම ලකි ජයවර්ධන මන්ත්‍රීතුමා, වජිර අබේවර්ධන ඇමතිතුමා, අමීර් අලි මහත්මයා, මේ වගේ අය තමයි මේ විවාදයේ අදහසක් වන්නේ කියලා. ඒ කවුරුත් හිටියේ නෑ. විශේෂම කාරණය තමයි විරුලක්ෂි මේ විවාදයට විතරක් නෙමෙයි පෞගේ කාලේ අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙද්දී බොහොම අල්ප ජනතා නියෝජිත පේශක්ගේ සහභාගීත්වය තමයි තිබුණේ කියලා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ම අපිත් සමගම සඳහන් කළා. ඉතින් පෞගේ කාලයක් පුරා පාර්ලිමේන්තු පැමිණීම ජනතා නියෝජිතයින්ගේ ඉතා අල්ප මට්ටමක තිබුණේ.
දැන් පාර්ලිමේන්තුවට පසුගිය කාල වකවානුවේදී විශ්වාස භංග තුනක් ඉදිරිපත් කරලා ඒවා විවාදයට ගන්නටත් නියමිත වෙලා තිබුණා. අපි දැක්ක මේ විශ්වාස භංග කථානායකවරයාට බාර දුන්නා. ඒ තමයි පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාපා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක කියන තිදෙනාට තමයි මේ විශ්වාස භංග බාර දෙන්න ලැබුවේ කථානායකවරයාට විවිධ පක්ෂ විසින්. මේ විශ්වාස භංග වලට මොකද වෙලා තියෙන ඇත්තට මේවා මේ අවුරුද්දේවත් විවාදයට ගන්න නියමිතයිද පාර්ලිමේන්තුවේදී? මොකක්ද ඒ සඳහා තියෙන සූදානම?
ඔදිලුක්ෂිය ඔබ සඳහන් කළා වගේ ඔවුන් ත්‍රිදිනාටම එරෙහි ගොනු කරලා තිබුණු විශ්වාස භංග පාර්ලිමේන්තුවේදී අලුත්ම න්‍යාය පොස්සකට ඇතුළත් කරලා තියෙනවා. පහුගිය 11 වෙනිදා දිනේ සඳහන් කරලා ඉදිරිපත් කරපු පාර්ලිමේන්තු අලුත්ම න්‍යාය පොස්සකේ තමයි මේ ගැන සඳහන් කරලා තිබුණේ. පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාෆා ඇමතිවරයාට, සෞඛ්‍ය පෝෂණ ආදේශයේ වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ඇමතිතුමාට, ඊට මුදල් ඇමති රවි කරුණානායක මන්ත්‍රීතුමාට මේ ඇයට එරෙහිව තමයි විශ්වාස භංග ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ නියමිත වේලාවට පවත්වන්න අපෝසත් වුණා කියන චෝදනාව පදනම් කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙක් අත්සන් කරලා පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කළා. බරපතල වංචා දූෂණ පිළිබඳ අල්ලස් කොමිසමේ විමර්ශන මගහරීම කියන චෝදනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 39 දෙනෙක් අත්සන් කරලා සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කළා. ඒත් එක්කම අයවැය ලේඛනයේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒකට මතුණු කාරණා පිළිබඳ චෝදනා ගොනු කරලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 44 දෙනෙක් අත්සන් කරලා හිටපු මුදල් ඇමතිවරයා විදිහට රවි කරුණානායක මහත්මයාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේවා පාර්ලිමේන්තුවේ එළඹෙන්නේ න්‍යාය පුස්තකයට ඇතුළත් වෙලා තියෙනවා දැන්.
අපිට දැනගන්නට ලැබෙනවා දෙසැම්බර් මාසේ 4 වෙනිදා වගේ වෙනකොට, මගේ මතකයේ නිවැරදි නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් කිසි වූ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා. ශ්‍රී ලංකාවේ අලුතෙන් පිහිටලා තියෙන කොමිසම්වල ක්‍රියාකාරීත්වය සහ මානව හිමිකම් ආරක්ෂා වෙනවාද යන්න කියන කාරණාව විමසා බැලීමු දෙස මොන් යම් කිසි කාල සීමාවකට පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා තමන්ගේ අදහසුත් ප්‍රකාශ කරලා තිබුණා. එහිදී පොලිස් කොමිසම සම්බන්ධව ඊතරම් පැහැදීමක් නැහැ කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. ඇත්තටම මේ කණ්ඩායමේ සමීක්ෂණයේ විදිහට, ඔවුන්ගේ පරීක්ෂණ විදිහට ඔවුන් මොනවද හොයාගෙන තියෙන්නේ? අර පොලිස් කොමිෂමට අමතරව ඔවුන් තවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව යම් කිසි අදහසක් ප්‍රකාශ කරලා තියෙනවද? ඔවුන්ගේ මේ සොයාගැනීම් වල අවසාන ප්‍රතිඵලය වන්නේ මොකද්ද? මේ සම්බන්ධව ජනතාවට තියෙන කුතුහලයක් අපි කැමැති තොරතුරු දැනගන්න මේ සම්බන්ධයෙන් මනෝජ්.
ඔදිලුක්ෂ, ඔබ කිව්වාගේ පහුගිය 4 වෙනිදා ඔවුන් ශ්‍රී ලංකාවට ආවේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් විදිහට. දවස් 11ක් රට ඇතුලේ හිටියා. ඔවුන් යම් දේවල් ප්‍රමාණයක් හොයාගෙන ඒ පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු දැක්වුවා. දිලුක්ෂිත් ඇහුවාගේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම. විශේෂයෙන්ම අත්නෝමතික රඳවා ගැනීම නතර කරන්න ශ්‍රී ලංකාව වහම පීවර ගන්න ඕන කියලා මේ කණ්ඩායම සඳහන් කළා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුර බොහෝ කරුණුන්ට හොයාගන්න පුළුවන් වුණා කියලා ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම යම් සාධනීය කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. එකක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න ශ්‍රී ලංකාව කටයුතු කිරීම වඩා හොඳ කාරණයක් කියලා ඔවුන් පෙන්වුවා. ශ්‍රී ලංකාවට හඳුන්වා දීපු 5 අවුරුදු මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම අනුව ශ්‍රී ලංකාව තවත් බොහෝ දේ කරන්න ඕන කියලත් ඒ ඇතුලේ යම් අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්, ආරක්ෂක හමුදාව, අධිකරණය, ඒතකම අනෙකුත් බලධාරීන් පුද්ගලික නිදහස සඳහා වූ අයිතියට තාමත් නිසි ගරුත්වයක් ලබා දීලා නැහැ කියලා ඔවුන්ගේ කරුණු දැක්වීමේදී සඳහන් කළා. ඊට අමතරව තමයි මේ පොලිස් කොමිසම ගැන කිව්වේ ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් වෙන්න ඕන කියලා ඔවුන් කියනවා. පොලිසිය කරපු අත්නොමතික රඳවා ගැනීම් වදහිංසා ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙන පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය තව ශක්තිමත් වෙන්න ඕන කියලා ඔවුන් කිව්වා. එතකොට මේ ඉදිරිපත් වෙලා තියෙන පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රමාද වීම ගැන ඔවුන් තවදුරටත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය සඳහන් කළා. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ තමයි මේ මාධ්‍ය හමුව දවස් 11ක සංචාරයකින් පස්සේ තිබ්බේ. මේ ක්‍රියාකාරී කණ්ඩායම වෙනුවෙන් ඒකේ සමාජික ඕසී ගුචේරා තමයි මේ තොරතුරු කණ්ඩායම වෙනුවෙන් අපේ මාධ්‍යයට සඳහන් කරලා තිබුණේ.
හොඳයි මනෝජ්, ස්තුතිය පළ කරමින් අදට අපි ඔබට සමුදිනවා. ලබන සතියේ සඳුදා ශ්‍රී ලංකාවේ අලුත්ම දේශපාලනික සහ සමාජීය උණුසුම් තතු විත් විමසීමේ බලාපොරොත්තු වෙන බොහොම ස්තුතියි. එහෙමනම් ලබන සතියේ සඳුදා අපි හමු වෙමු. අයිබෝන්.
බොහොම ස්තුතියි ලොක්ෂේ. අයිබෝන්.